අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන ඒ වාක්‍ය තුලින් අපි මේ කාලයක්ම සාකච්ඡා කළේ බාලයෝ ආශ්‍රය කරන්න එපා, පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. හැබැයි මේ කාලයක් වෙනකන් සාකච්ඡා නොකරපු කාරණා ගොඩක් තියෙනවා මේකේ. ඒකේ එක කාරණාවක් තමයි බාලයා ආශ්‍රය කරන්න, පණ්ඩිතය ආශ්‍රය කරන්න කෙනෙක් ඉන්න ඕනේ, පුද්ගලෙක් ඉන්න ඕනේ. ඒ වගේ තමයි බාලයා ආශ්‍රය නොකරන්න, පණ්ඩිතය ආශ්‍රය නොකරන්න. දැන් අසත්පුරුෂයෝ දුස්සීලයෝ පණ්ඩිතයෝ ආශ්‍රය කරන්නේ නැහැ නේ. එතකොට බාලයා ආශ්‍රය නොකරන්න, පණ්ඩිතය ආශ්‍රය නොකරන්න කෙනෙක් ඉන්න ඕනේ. එතකොට මේ කෙනා ආශ්‍රය කෙරුවොත් නේද බාලයා ආශ්‍රය වෙන්නේ, පණ්ඩිතයා ආශ්‍රය වෙන්නේ. එහෙනම් මේ කෙනාව අයින් කෙරුවොත් දැන් ආශ්‍රය කරන්නේ කවුද? ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ. හොඳ හොඳ වශයෙන් තියෙනවා, නරක නරක වශයෙන් තියෙනවා. එහෙනම් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන්නේ මේ දෙකම තුල තියෙන මාන්නය අයින් කරන කමටාන. අපි බාලයා ආශ්‍රය කරන හැම මොහොතෙම බාලයාගෙන් අයින් වෙන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා හිතනවා නේද? අන්න ඒ මාන්නයයි අයින් කරන්න ඕන. එතකොට දැන් එයා ආශ්‍රය කරන එක අපට ප්‍රශ්නයක්ද? නැහැ. එයාගේ පාඩු වල කතා කරලා දාන ටික දීලා නා ආශිර්වාද කරනවා. එයා ගණිකාවක් දාන දෙනවා. ප්‍රශ්නයක් තියෙනවද? එයා ආවේ දාන දෙන්නනේ. එයා ආවේ නැහැ මෙතන අසත්පුරුෂ වැඩ කරන්න. එයා ආවේ බත් ටිකක් දීලාන්න. බත් ටික දීලා එයායි ප්‍රශ්නයක් නැහැ. ඇයි එයා කලින් කරන වැරදි ගැන අපි දැන් බලන්නේ? අපිට තියෙන අයිතිය මොකද්ද? අපට කෙනෙකුගේ පුද්ගලික ජීවිතයේ තියෙන අඩුපාඩු දොස් කියන්න, එයාගේ චරිතය විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. එයා ආවේ බණ අහන්න නම් බණ අහලයි. ඇයි එයාට අසනීපයක් තියෙනවා, කෙලස් කියලා. ඒ කෙලස් වලට තමයි එයා මේ බේත් ගන්න ඇවිල්ලා ඉන්නේ. බේත් තමයි ධර්මයේ කමඨාන. ඒතකොට මේ සියලුම දෙනාට අපි ධර්මයේ දෙන්න අවශ්‍ය නම්, ඒ ධර්මයේ අවශ්‍ය රාතන් වහන්සේලාට නෙමෙයි නම්, දුස්සීලයන්ට නම්, අසත්පුරුෂයන්ට නම්. එතකොට අසත්පුරුෂය අපි ප්‍රතික්ෂේප කරනවා නේද? එතකොට මේ ධර්මයේ දෙන්න කෙනෙක් නැහැනේ. එනම් බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා කියන්නෙම එයා බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියන එක නෙමෙයි. බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා එයා තුල තියෙනවනේ පුද්ගලෙක්. අන්න ඒ පුද්ගලයා අයින් කරන්න ඕනේ. ඒක අයින් කරපු ගමන් එයා බාලයෝ ආශ්‍රය කරනවා. මම පඬිතුයෝ විතරයි ආශ්‍රය කරන්න කියලා හිතනවනේ. ඒ කියන්නේ එයා යම්කිසි ඉහළ තලයක ඉන්න හොඳ ගුණධර්ම තියෙන කට්ටිය විතරයි ආශ්‍රය කරන්නේ. ඒ මාන්නය තුල තියෙනවා. ඒ මාන්නය අයින් කළාම එයා ලෝකෙින් හැමෝම ආශ්‍රය කරනවා. එනම් බාලයා සේවනය කිරීමත් පඬිතයා සේවනය කිරීමත් පණ්ඩිතයා එහෙම නැත්නම් බාලයා සේවනය කිරීමක් නෙමෙයි. එයා තුල ඒ පිළිබඳ තියෙන මාන්නය සේවනය කිරීමක්. බාලයා සේවනය නොකිරීමත් පණ්ඩිතයා සේවනය නොකිරීමත් බාලයා සේවනය නොකිරීමක් හෝ පණ්ඩිතයා සේවනය නොකිරීමක් හෝ නෙමෙයි. එයා තුල තියෙන පණ්ඩිතයා බාලයා සේවනය නොකරමි කියන මාන්නය සේවනය කිරීමක්. ඒ මාන්නය එයා අයින් කරන්න ඕනේ. එහෙම අයින් කරන්න පුළුවන් නම් එයාට මේ ලෝකේ මේ කමඨාන තුලම රාත් වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. ඒක තමයි කමඨාන තුල අපි මේ දක්වා කතා කරපු කාරණා වලට අමතරව තියෙන විශේෂ කාරණා.
ඒක අර දැන් සනකරේ මම පණ්ඩිතය ආශ්‍රය කරනවා කියලා හිතාන ඉන්න සිතවිල්ල බාලය.
අන්න එතන වැරදුනේ. එතන තමයි වැරදුනේ. මම මේ ලෝකයේ ಗುಣධර්ම තියෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි රාහත් කියන ඒ වගේ හොඳ ශ්‍රේෂ්ඨ ಗುಣධර්ම තියෙන ප්‍රඥා තියෙන කට්ටිය ආශ්‍රය කරමි. ඒ කට්ටිය විතරයි සේවනය කරමි කියන ඒ මාන්නය, ඒ පුද්ගලයා, ඒක බාලයෙක්. එයා ඒ බාලයා සේවනය කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අසේවනාච බාලන් බාලයා සේවනය කරන්න එපා. එයා පණ්ඩිතයා තුලිනුත් කරන්නේ අරක. දැන් බලන්න මේ ලෝකේ හැම තැනම තියෙන කමඨාන නම්, හැම තැනම තියෙන නිර්වාණය නම්, අපට මේ වඩන්න තියෙන ಗುಣධර්ම නම් හැම තැනම තියෙන. දැන් ඔබ වහන්සේ මට නිନ୍ଦා ඇති වෙන විදිහට කතා කරනවා. ඒ තුලින් මගේ සිත මං කලඹව ගන්න නැතුව ඔබ වහන්සේ කෙරේ ද්වේෂයක් ඇති නොවන විදියට, ඔබ වහන්සේ කෙරේ මේ අමනාපයක් ඇති නොකරගෙන මට ඒක වඩන්නනේ තියෙන්නේ. ඒක කමඨානක් නේ. ඒතර මේ ලෝකේ ලැබෙන හැම දෙයක්ම කමඨානක් නම්, ඒතර මට බාලය පඬිතිය කියලා මේ ලෝකේ හොයන්න කෙනෙක් ඉන්නවද? නෑ. දේවදත්ත හාමුදුරුවෝ බාලයා කියලා හැමෝම කියන බෑ. දේවදත්ත හාමුදුරුවෝ කරපු හැම දෙය තුලින්ම තමයි බුදු හාමුදුරන්ගේ ගුණ කොච්චරද කියලා අපි දැනගත්තේ. බුදු හාමුදුරුවෝ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා අපි දැනගත්තේ. බුදු හාමුදුරුවෝ තුල තිබිච්ච ගොඩාක් තථාගත ගුණ දේවදත්තගේ ක්‍රියා නිසා තමයි එළියට ආවේ. එතකොට අපි දැනගන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ මේ වගේ චරිතයක් කියලා. එහෙනම් මේ ලෝකේ හැම තැනම තියෙන්නේ අපට ධර්මයේ නම් කමඨාන් නම්. අපි පඬිතුයෝ විතරයි සේවනය කරන්නේ කියලා කියන්නේ මේ දෘෂ්ටියක්නේ. එයා විශාල දෘෂ්ටියකින්. ඒ කියන්නේ මේ බාලයන්ද පඬිතියවනි ඉපදෙනකොට රාත් වුණාද කවුරුරි? මෞකුසේ රාත් වෙලා ඉපදිලා අපි ආලා තියෙන නෑ. එතකොට මේ ලෝකෙට පුතුජන වෙලා ඉපදිලානේ රාත් වෙන. එතකොට ඉපදෙනකොට කවුද එයා? බාලයෙක්නේ. එතකොට එයා ගුණධර්ම වඩපු නිසා පණ්ඩිතයෙක් වුණා නම් පණ්ඩිතය විතරයි සේවනය කරන්නේ කියලා කියවොත් දැන් අඟුලිමාල තසත්පුරුෂයෙක් වෙලානේ සත්පුරුෂයෙක් උනේ. එතකොට මේ ලෝකයේ ඕනම අසත්පුරුෂයෙක්ට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නම් එතකොට මම අසත්පුරුෂයා මම මේ ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේම අනාගතේ රාත් වෙන්න දෙන්න බුදු වෙන්න දෙන්න කට්ටිය නේද මේ ප්‍රතික්ෂේප කරන්නේ. බලන්න කොච්චර ලොකු දෘෂ්ටියක්ද කියලා. එනම් තමන් පණ්ඩිතයා සේවනය කරනවා කියන මහන්නේ සේවනය කරන නිසා එයා බාලයෙක් ආශ්‍රය කරනවා. මම බාලයෝ ආශ්‍රය කරන්නේ නැහැ කියන ඒ මාන්නේ සේවනය කරන නිසා එතනත් එයා බාලයෙක් තමයි සේවනය කරන. බලනකොට හැම තැනින්ම අපි බාලයාට තමයි ඌ වෙලා ඉන්නේ. ධනයි ධනයි එකතු කරොත් මොකද්ද? ඍණයි ඍණයි එකතු කරොත්. ධනයි ඍණයි එකතු කරොත්. ඍණයි ධනයි එකතු කරොත්. බලන්නකෝ අපයන් දැන් අපි ඍණයි ධනයි එකතු කරුවාම ඍණනේ ඉසල එකතු කරේ වැඩියෙන් ගත්තේ. එතකොට ඒක ඍණ වෙනවා. ධනයි ඍණයි එකතු කරපු ගම ධන වෙනවා. දැන් මම ආන ප්‍රශ්නේ බලන්න. ඍණයි ධනයි එකතු කරොත් ඍණනේ. ඔව්. ඍණ තිනව පාක්. ධන තිනව 15ක්. දැන් උත්තරේ මොකද්ද? ධනනේ. ඇයි ඒක වෙනස් වෙන්නේ? ඒකේ ඒ ක්වොලිටි එක, ඒකේ තියෙන මේ ඩෙන්සිටි එක, ඝනත්වය වැඩි කළා. පරිමාව වෙන වැඩි කළා. එතකොට දැන් අපි කියනවා ධනයි ඍණයි එකතු කෙරුවොත් අනිවාර්යයෙන්ම උත්තරේ ධන කියලා. එහෙම වෙන්න බෑ. ධන 10යි, ඍණ 25යි. දැන් ඒක කොහොමද ධන උත්තරයක් වෙන්නේ? ඒක ඍණ උත්තරයක්. එනම මේ ලෝකේ කිසිම කෙනෙකුට මේ කිසිම දෙයක් තීරණය කරන්න බෑ. පණ්ඩිතයා ඒ සැනේම බාලයා වෙනවා. බාලයා ඒ සැනේම පණ්ඩිතයා වෙනවා. කැපැසිටි එක වැඩි කොයි පැත්තද ඒකට අනුව තමයි තීරණය වෙන්නේ. අපි හිතනවා ධනයි ඍණයි එකතු කරොත් ඉස්සල්ලාම ගත්තේ ධන නිසා උත්තරේ ධන කියලා. ඍණයි ධනයි ගත්ත නිසා වැඩිපුරම ඉස්සල්ලාම ගත්තේ ඍණ නිසා අපි කියන උත්තරේ ඍණ කියලා. හැබැයි ගත්ත ඍණවල ධාරිතාව අඩු නම් ඒක ධන. ගත්ත ධාරිතාව අඩු නම් ඒක ඍණ. එනනම් මේ ඍණ ධන තීරණය කරන්නේ දෙක අතර තියෙන කැපැසිටි එක. ඒ වගේ තමයි අපි මේ ගන්න දේ. අපි කියනවා මම හදේ ඉඳලා බාලු ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒක ධන කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ මාන්නේ බලන්නකො එතකොට කැපැසිටි එක වැඩි වෙලා තින්නේ ඍණ. එතකොට එයා ඍණට ගින්. එයා කියනවා මම මාන්නේ නැති කරනවා. මම බාලුෝ තුලින් හැම කෙනා තුලින්ම මම මේ පණ්ඩිකයා දකින්නවා. අසත්පුරුෂය තුලින් මම ගුණධර්ම දකින්නවා. ඒ අසත්පුරුෂ වැඩ කරලා මගේ සිත කොච්චර මං කැළඹෙනවද මේ මිනිස්සු භාගෙට ඇඳගෙන යනකොට මම මොනතරම් රාගෙන් ඇවිස්සෙනවද මගේ අඩුපාඩු ඔක්කොම චෙක් කරන්න අවබෝධ කරන්න මේ මිනිස්සු උදව් කරනවා කියලා අර බාලයා තුලින් අර පණ්ඩිතයා දකින්නකොට අර ගත්ත ඍණවල තියෙන ප්‍රතිශතය අඩු වෙලා ධන ප්‍රතිශතය වැඩි වෙලා එතකොට උත්තරේ ධන. හැබැයි එයා අරන් තියෙන හැමතැනම ඍණ. හැබැයි ඍණයි ධන එකතු වුණාම අපි දන්නවා උත්තරේ ඍණ කියලා. හැබැයි ඍණවලින් එයා අරන් තියෙන්නේ මොනවද? ධන. එතකොට ධනක ප්‍රතිශතය වැඩි වුණා ඍණ ප්‍රතිශතය අඩු වුණා උත්තරේ ධන. ඔව් කිසිම දෙයක් සේවනය කරන්නේ නැහැ කියන එකත් එයා සේවනය කරනවානේ. ඉතින් ඒකවත් එයාට අවබෝධ වෙලා නැහැනේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට සේවනය නොකර ඉන්න බෑ. දැන් කෙනෙක් කියලා තාපසෙක් වාඩි වෙලා ඒ තාපසයාගේ තීරණය තමයි මේ ලෝකෙ මොකවත් අත ගන්න නැතුව නිකන් ඉන්නවා. දැන් එයාගේ මොකද්ද එයාගේ ටාකට් එක කිසිම නාම රූපයකට සම්බන්ධ නොවී නිකන් ඉඳීම. සම්බන්ධ නොවී ඉඳීම. ඒ භාවනා යෝගියා හිටියා මොකවත් වැඩෙන්නේ නැහැ. ගුරුවරයා ළඟට ගිහිල්ලා ආවලු ඔබ වහන්සේ දේශනා කළා මොකවත් කරන්නේ නැතුව නිකන් හිටියාම හරියනවා කියලා. මම නිකන් හිටියා මේ දැන් මාස 3ක් විතර වෙනවා මොකවත් වැඩෙන්නේ නැහැනේ. ඔබ වහන්සේ කියපු ධර්මයේ මේ වැරදි නෑ. වඩපු ක්‍රමේ වැරදි. නිකන් හිටියා කියලා මොනවද කළේ? මම මොකවත් කළේ නෑ. මොකවත් කළේ නෑ කියන එක කළාද? එහෙම එකක් කළා. මම මේකට අහුවෙන්නේ නෑ කියලා එකක් හිතුවද? ඔව් එතකොට මේකට අහුවෙලා. මම මේ විදිහට එකක් කරන්නේ නෑ කියලා එහෙම හිතියද? ඔව් එහෙනම් ඒකට අහුවෙලා. එතකොට දැන් එහෙම කරන්නේ නෑ කියන එක කරලා. මම මේක බලන්නේ නෑ කියන එක බලලා. මම මේම හිතන්නේ නෑ කියලා හිතලා. ඒ කියන්නේ එයා නිකන් ඉඳලා තින්නේ නැහැ. එයා ඔක්කොම ටික කරලා. එතකොට තමයි එයාට තේරුනේ නිකන් හිටියොත් ඔක්කොම හරියනවා. හැමදේම කෙරෙනවා. හැබැයි නිකන් ඉන්න ක්‍රමේ දන්නේ නැහැ එයා. නිකන් ඉන්න ක්‍රමේ තේරුම් ගන්න බෑ. පස්සේ තමයි එයාට තේරෙන්නේ නිකන් ඉන්නවයි කියලා කියන්නේ සිත බිඳුවේ තියෙන එක. සිත බිඳුවේ නැතුව අවදියෙන් තිබුණොත් සිතවිලි පාළ වෙනවා නම් හැයෙනවා නම් පේනවා නම් දැන් එයා නිකන් ඉඳලා තින්නේ නැහැ. එයා නිකන් ඉඳලා නම් ගනුදෙනු කරලා. එහෙනම් මේ ලෝකේ කොයි පැත්තෙන් මොනවා ආශ්‍රය කෙරුවත් කොහේ හරි එකකට එයා අහු වෙනවා. කිසිම දෙයකට මං අහු වෙන්නේ නැහැ කියන එකට එයා අහු වෙනවා. ඒකෙන් එයා නිදාසෙන්න උත්සාහ කරනවනේ. දැන් මම කිසිම දෙයකට අහු වෙලා නැහැ. අහු වෙලා නැහැ කියන එකට අහු වෙලා ඉන්නවා. ඒක නිදාසෙන්න ඕනේ කියනවා නේද? එයා නිදාසෙන්නේ අහු වෙලා නැහැ කියන එකට නෙමෙයි. අහු වෙච්ච ඒ වලින් තමයි නිදාසෙන්න හදන්නේ. හේතුව අහු වෙලා නැත්තම් එයාට නිදාසෙන්න ඕමනාවක් තියෙනවද? දැන් මේ මේස පුටු වලට මේ පිරිකර වලට යා අවු වෙලා නැත්තම් යාට නිදාසෙන්න ඕමනාවක් තියනවද? දැන් මේ වලට මං අවු වෙලා නැහැ කියලා එයා දුස්තියක ඉන්නවා. දැන් එයා කියන මම මේ වලට අවු වෙලා නැහැ ඒකට මං අවු වෙලා ඉන්නවද? ඒකට අවු වෙලා ඉන්නවා කියන එක තරකට අවු වෙලා ඉන්නවා කියන එක තමයි.
කොහොම හරි අවු වෙලා හැමතැනම.
අරකට අවු වෙලා නැත්තම් මේකට අවු වෙලත් නැහැ. බලන්න. එයා කියනවා මට කිසිම මොහතක රාගයක් නැහැ. රාග සිතවිල්ලක් ඇති වෙලත් නැහැ රාගයක් ඇවිල්ලත් නැහැ මේ ඒ රාගයක් ඇති වෙලා නැහැ කියන දෘෂ්ටියෙන් තමයි දැන් මට නිදාසෙන්න තියෙන්නේ දැන් රාගයක් ඇති වුණ නැහැ කියලා එයා කියනවා නම් දැන් රාගය කියන එක දන්නේ නැත්නම් එයා දැන් රාගය කියලා කියන්නේ කොහොමද ඒ කියන්නේ රාගය හඳුරනවානේ රාගය හොඳට මේ තේරුම් අරගෙන තියෙනවා ඒ කියන්නේ රාගය තේරුම් ගන්න නැතුව රාගය දන්නේ නැත්නම් මම මට රාගය ආවෙ නැහැ කියලා කියනකොට මට රාගය ඇවිල්ලානේ මට තරාගිය නැහැ දැන් තරාගිය නැහැ කියනකොට තරාගිය නැහැ දැන් තරහා ගියේ නැහැ කියන එක දැනගත්තේ කොහමද? තරහා වයට මතක් වුණානේ. එතකොට තරහා ඇවිල්ලානේ ගින් තින්නේ. තරහා ගියේ නැහැ කියලා කියන්න තරහා වය මතක් කරන්න එපා. තරහව කියන්නේ මොන වගේ එකක්ද? තරහව ඇති වෙනකොට කොයි වගේද ඇති වෙන්නේ? කොයි වගේ සිතවිල්ලක්ද පාලන මානසිකත්වය කොහමද? කයේ ස්වභාවය කොහමද? එතකොට ඇති වෙන මේ මානසික හැඟීම කොයි විදිහද? දැන් මේ ඔක්කොම දැන් එයාට තේරෙන්න විදියක් නැහැනේ. තරහා ඇති උනේ නැහැ තරහා ගියේ නැහැ කියලා කියන්න තරහව කියන එක මොකද්ද කියන කයට මතක් වෙලා ඒ කියන තරහා ඇවිල්ලා එමුණු ඒ වෙනකොට රාගය ඇති උනේ නැහැ කියලා කියන්නේ රාගය මතක් වෙලා ඒ කියන්නේ රාගය දැන් ඇවිල්ලා ගින් තියෙනවා එයාගේ අවසරේ නැතුව දැන් ගෙදරට ඒ ආගන්තුක ඇවිල්ලා ගින් තියෙනවා එයා දන්නේ නැහැ එයාට ඒක කියන්න තේරෙන්නේ නැහැ එයා බොරු නෙමෙයි කියන්නේ එයාගේ විස්තරය එයාට කියන්න තේරෙන්නේ
නැහැ ඒ කියන්නේ මේ තේරෙන්න කිසිම තැනක් නැහැ මේ බේරෙන්න කිසිම තැනක් නැහැ මේ බේරෙන්න හදන එකත් වැඩක් නැහැ
බේරෙන්න තැනක් නැහැ හේතුව දැන් බේරෙන කෙනා කොහෙටද බේරෙන්න ඕනේ නාම රූප නැති තැනකට දැන් නාම රූප නැති තැනකට යන්න නම් පොළව නාම රූපයක්නේ ගස්කොළ නාම රූපනේ කුටිය නාම රූපනේ දැන් ඇඳගෙන ඉන්න සිවුරු පිරිකර නාම රූපනේ දැන් මේ කය නාම රූපයක් නෙමෙයිද ඉන්ද්‍රියන් පා නාම රූප නෙමෙයිද ඇති වෙන චේතනාවල නාම රූප නැද්ද ඒ කියන්නේ නාම රූප වලින් වෙන් වෙන්න යට යන්න තැනක් නැහැ අරූපාවචර බ්‍රහ්මලෝකෙට ගියාම රූපයක් නැහැ කියන රූපෙට අවු වෙලා ඉන්න අය. ඒ කියන්නේ එතනත් නාම රූප තියෙනවා. එහෙනම් දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැ. නාම රූප නැති තැනකට ගිහිල්ලා බේරෙන්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් මොනවද කරන්න ඕනේ? ඒ හැම නාම රූපය තුලම ඉන්න ඕනේ යා. ඒක තමයි ඒකට තියෙන එකම විසඳුම. හැම රාම රූපයකම ඉන්නවා මම මේ රූප වලට අවු වෙනවා මේ රූප වලට අවු වෙන්නේ නැහැ. මේ නාම වලට අවු වෙනවා මේ නාම වලට රැවටෙනවා කියලා හැමදේ දිහා බලාගෙන ඉන්න අය. ඒ බලාගෙන ඉන්න නිසාම ආවෙන්නේ 100 වෙන කිසිම ක්‍රමයක් නැහැ මේකෙන් බේරෙන්නේ. ඇයි? ඉතගෙන ඉන්නෙත් නාම, වාඩි වෙලා ඉන්නෙත් නාම, කතා කරන්නෙත් නාම. ඒ හැමතුළම තියෙන රූප බේරෙන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. සතරමා භූතයන්ගෙන් බේරලා යන්න තැනක් කියන්නේ කොහොමද? අභ්‍යවකාශයෙන් ඉතගෙන ඉච්චත් ඒත් නාම රූප තියෙනවා. ඒත් සතරමා භූත තියෙනවා. යන්න තියාවක් නැහැ, ඉන්න තියාවක් නැහැ. එහෙනම් මේකේ තියෙන ක්‍රමවේදය තමයි කොහෙවත් යන්නේ නැතේ ඉන්න තැනම ඉඳගෙන මේ 100ෙන් ඉන්න එක. කොහෙන් වැඩුවත් මේ අවසානට එක්කන්ට තමයි එන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. 84000 100. සතර සටිපට්ඨානේ පුරාම තියෙන 100. බයිද්දාවා. ජම්බි තත්තංවා. කායේ කායાનුපස්සි. ධම්මේ ධම්මානුපස්සි. මේ ඔක්කොම කියන්නේ 100. ධර්මයට අනුව බලන්න බලන්න කියන්නේ 100. හිතන 100. මෙනෙහි කරන්න 100. වඩන්න 100. මේ ඔක්කොම 100 ගැන කතා කරන්නේ. පින්වත්නි 100 වඩන්න තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. එච්චරයි ධර්මය. පින්වත්නි 100 වඩන්න කියලා උන්වහන්සේ පිරිනිවන් පෑවොත් මේ මිනිස්සු rahat වෙනවා. හැබැයි මේ 100 වඩන්න කියන එක වාක්‍ය තුලින් මිනිසුන්ට මේක වඩන්න බෑ. ඇයි? මොකද්ද මේක? වටා ගන්න බෑනේ. එතකොට 84000 කියන්න ඕනේ. 80 ගැන කිව්වොත් තමයි 100 කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ.